ස්ට්‍රලයාාවේ වද ෘත්තිකයන්ගේ හිංගයක් ඇති බවට පසුකි දිනවල පුවත් පාට්ටා පලවුණ. එවගේ ඉදිරි වසට වැදි මෙහින්ගේ තවදුරටත් වැඩිවනු ඇති බවට අනාවැකි පලවෙලා තිබෙනවා. ඔස්ට්‍රලයානු රජය මේ සම්බන්ධව කටයුතු කරමින් සිටිනෝවාගේම වෛද්‍ය වෘත්තිකයන්ට ඔස්ට්‍රලියාවට සංක්‍රමණය වීමට වැඩි අවස්ථා ලබාදීමට කටයුතු කරනු ඇති බවත් ඒ වගේම සංක්‍රමණ ක්‍රියාවලිය ලිහිල් වනු ඇති බවටත් මත පලවෙලා තිබෙනවා. ඉතින් SBS සිංහල ගුවන් විදුලියෙන් අපි සෝදානම් වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නේ කොහොමද කියන කාලීන වැදගත් මාතෘකාව පිළිබඳව අද දවසේ ඔබට වැදගත් සාකච්ඡාවක් ගෙන එන්න. ඒ සඳහා වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සංක්‍රමණය වීමේ සිය අත්දැකීම් බෙදා ගනිමින් මෙල්බර්න් සිට වෛද්‍ය කොහිලා ගණදීපන් මහත්මියත් මෙල්බර්න් නුවර බැරිස්ටවරියක් සහ සොලිසිටවරියක් ලෙස කටයුතු කරන සංක්‍රමණ නීතිඥ දිෂ්ණි ගල්කොටුව යසමාන මහත්මියත් සම්බන්ධ කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
අයිබෝන්, මම ඩොක්ටර් කොහිලා ගණදීපන්. මම දැන් ඉන්නේ මෙල්බර්න් වල. හැබැයි ඔස්ට්‍රේලියා වලට ආවේ මේ අවුරුද්ද තමයි ජනවරි මාසවල. මමත් ලංකාවේ වැඩ කරපු ශල්‍යකර්ම වෛද්‍යවරයෙක්. අපිට හැමෝම ඔස්ට්‍රේලියා වලට ඉන්න කැමති, ඒ හින්දා මේ ඔස්ට්‍රේලියා වලට ආවා. මුලින්ම මං කරේ එක්සෑම් දෙකක් තියෙනවා අපිට හරි විදියට වැඩ කරන්න. මං පාර්ට් 1 එක කරා, AMC පාර්ට් 1 කියන්නේ ඒක MCQ වගේ විභාගයක්. ඒක මං ගිය අවුරුද්දේ කරා. ඊට පස්සේ දෙවෙනි විභාගයකක් තියෙනවා, ඒකත් ක්ලිනිකල් එක්සෑම් එකක් කියලා. ඒකත් කරන්න පුළුවන්. දැන් කට්ටියට ඔන්ලයින් එක්සෑම් උත් තියෙනවා. සමහර කට්ටිය මෙල්බර්න් වලත් කෙලින් ඇවිල්ලා කරගන්න විදියක තියෙනවා. ඒ වගේ දෙකම අපිට ඉවර කරන්න පුළුවන්. ඉවර කළා අපිට හොස්පිටල් එකේ අපිට වැඩ ගන්න පුළුවන්. හොස්පිටල් පාත්‍රය කියන්නේ ඒකට. හැබැයි තව එකක් තියෙනවා, අපි ලංකාවේ GP කියලා ජෙනරල් ප්‍රැක්ටිස් කියනවා ඒකට. ඒ වගේ ගොඩක් අවුරුදු කාලයකට වගේ ගොඩක් කාල වැඩ කරලා තිබ්බනම් අපිට GP වගේ වැඩ කරන්න පුළුවන්. හැබැයි GP වලට අපිට පාර්ට් 1 පාස් කරලා තියෙනුනේ. ඒකත් එක්ක PESCI කියලා තව එක්සෑම් එකක් තියෙනවා. ඒක ඉන්ටර්වියු වගේ එකක් තමයි. ඒකත් කරගලා ඒකත් පාස් කරලා අපි ඔස්ට්‍රේලියාවේ GP විදියටත් වැඩ කරන්න පුළුවන්. අපි ලංකාව වෛද්‍යවරයන්ට අපිට ගොඩක් මේ එක්සෑම් වල අපිට තේරෙනවා මේ ඔස්ට්‍රේලියාවේ වැඩ කරන විදිය වෙනස් කියලා. ඒකේ අපිට ගොඩක් මුදල් මේ ගෙවන්න වෙනවා එක්සෑම් වලට. ඒ හින්දා අපි හොඳටම මේ අපිව එක්සෑම් වලට ප්‍රිපෙයා කරලා ඒකේ කරන්න එක හරි වැදගත්. ඒකට උදාහරණයක් මට කියන්න පුළුවන්, ඔස්ට්‍රේලියන් මෙඩිකල් කවුන්සිල් එකේ රෙකග්නයිස්ඩ් කරපු ආයතනයක් තියෙනවා මෙල්බර්න් එකේ. ඒක නම අරින්ග්‍රාස් ඇකඩමි කියලා. ඒ වගේ තැනකින් අපිට උදාහරණයකට වගේ අපි ඒකේ ඉගෙනගෙන කෝස් එකක් කරලා අපිට පාඩම් කරන්න හරි ක්‍රමය ඉගෙනගෙන අපිට විභාග දෙන්න පුළුවන්. ඒක හරි වැදගත්. අපිට එකපාරම විභාග ක්ලියර් කරන්න පුළුවන්. අපිට ඔස්ට්‍රේලියන් විදියට අපි කරන්න මේ ප්‍රැක්ටිස් එක අපිට තේරෙනවා. අපිට දැන් ඔස්ට්‍රේලියන් මෙඩිකල් කවුන්සිල් එකේ රෙකග්නයිස් කරපු ගොඩක් තැන් අපිට තියෙනවා. උදාහරණයකට ගත්තොත් මෙල්බර්න් එකේ අපිට අරින්ග්‍රාස් ඇකඩමි කියලා තියෙනවා. වගේම වෙන සිඩ්නි, පර්ත්, එහෙම වෙන වෙන තැන්වල අපිට වෙන වෙන කෝස් රෙකග්නයිස් කරපු හොඳ ඇකඩමිස් තියෙනවා. ඒ වගේ තැනකින් ඉගෙන ගන්න එක වැදගත්. අපිට එතකොට හරි ක්‍රමය අපිට තේරෙනවා. අපිට ඔස්ට්‍රේලියන් ඩොක්ටර්ස්ලා කොහොමද වැඩ කරනවා, ඒ ක්‍රමය ඔක්කොම අපිට ඉගෙන ගන්න පුළුවන්. Thank you.
මෙලඟට අපත් සමග සම්බන්ධ වන්නේ මෙල්බර්න් නුවර සංක්‍රමණ නීතිඥ දිෂ්ණි ගල්කටුව යසමාන මහත්මිය. ආයිබුවන් කියලා පිළිගන්න ඔබතුමියව.
ආයිබුවන් අතිනි.
මම ඔබතුමියගෙන් මුලින්ම දැනගන්න කැමති, වෛද්‍ය වෘත්තිකයන්ට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තිබෙන වර්තමානයේ තිබෙන සුදුසුකම් මොනවද?
ඔවතිනි, මේ වෛද්‍යවරයෙක්ට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තිබිය යුතු මූලිකම අවශ්‍ය සුදුසුකම් තමයි අනුමත කළ අනුග්‍රහයකෙක්. ඔවුන්ට සිටිමේ කියන්නේ යම් කිසි රෝහලකින් එහෙම නැත්තං ඔස්ට්‍රේලියාව තුළ පවත්වාගෙන යන සායනයකින් වෛද්‍ය වෘත්තිකයක අනුග්‍රහයකෙක් වීම. ඒ වගේම වෛද්‍ය වෘත්තිකයන්ට හොඳ ඉංග්‍රීසි නිපුණතාවයක් තිබිය යුතු වෙනවා. ඒ වගේම ඔවුන් වෘත්තිය සුදුසුකම් සපුරා තිබිය යුතු වෙනවා. ඒ වගේම තවත් විශේෂ කාරණයක් තමයි මේ අයදුම් කරන වෛද්‍ය වෘත්තිකයන්ගේ වයස. ගොඩක් වෙලාවට ඔවුන්ට වයස අවුරුදු 45ට අඩු වීම ගොඩක් මේ හොඳ වෙනවා. මොකද අවුරුදු 45ට වැඩි වෙනවා නම් එතකොට ඔවුන්ගේ අයදුම්පත් සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ ටිකක් කියන අඩු වෙනවා. ඒ වගේම දැන් මම කිව්වනේ ඉංග්‍රීසි නිපුණත්වය තියෙන්න ඕන කියලා. එතකොට ඒකට තියෙන කඩේම තමයි IELTS කියන ටෙස්ට් එකෙන් 7 පොයින්ට්ස් හෝ ඊට වඩා මේ ලබා ගන්න ඕන වෙනවා. එතකොට අර වෘත්තීය ඵලපුරුද්ද ගොඩක් වෙලාවට රෝහලක් තුල අඛණ්ඩව අවම වශයෙන් අවුරුද්දක් හෝ ඊට වැඩි කාල පරිච්ඡේදයක් සේවය කර තිබිය යුතු වෙනවා. ඒ වගේම තමන්ට සහකරුවෙකු හෝ සහකාරියක් ඉන්නවනම් ඔවුන්ගේ සුදුසුකම් ගොඩක් වෙලාවට සැලකලා බලනවා. සමහර වීසා, ඒ කියන්නේ ගොඩක් වෙලාවට ස්ථීර පදිංචිය මුල් කරගත්ත වීසා සබ් ක්ලාස් එකකට අයදුම් කරනවා නම් මේ අයදුම් කරුවන්ට යම් කිසි අවම ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනවා. ඒකට කියනවා පොයින්ට් බේස්ඩ් ටෙස්ට් එකක් තියෙනවා. ඒකේ දැනට වර්තමානයේ කියන්නේ මූලික වශයෙන් නම් තිබ්බේ ලකුණු 65ක් කියලා. ඒකට දැන් වර්තමානයේ වෙනකොට අවම වශයෙන් ලකුණු 90ක්වත් මේ අයදුම් කරුවන් ලබා ගත යුතු වෙනවා. එතකොට ඒ ලකුණු ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා එක එක ක්‍රම භාවිතා කරනවා. ඒ කියන්නේ දැන් ඉංග්‍රීසි භාෂාවට අමතරව තවත් භාෂාවක නිපුණත්වයක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් එතකොට තව ලකුණු වැඩි කරගන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. ඉතින් ඒකට මේ තියෙනවා මෙහේ NAATI කියන්නේ NAATI certification කියලා. ඒකෙන් ඒ certification එක කරගත්තොත් එතකොට සිංහල භාෂාවත් ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල භාෂාවෙත් නිපුණත්වයක් තියෙනවා කියලා තව ගුණ වැඩි කරගන්න පුළුවන්. මේ ඒ වගේම අර health and character requirement කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔවුන් සෞඛ්‍ය සම්පන්න විය යුතුයි සහ කිසිම උසාවියක වැරදකරුවෙක් නොවූ පුද්ගලයෙක් කියන මේ ඒ අවශ්‍යතාවයත් සපුරා තියන්න ඕන. ඉතින් මේ මූලික කාරණා තමයි ගොඩක් වෙලාවට වෛද්‍යවරයෙක්ට ඔස්ට්‍රේලියානු වීසා එකකට අයදුම් කරන්න ඕන වෙන මූලික සුදුසුකම්.
අවියසමාන මහත්මිය, ඔස්ට්‍රේලියාවේ මේ පවුලේ වෛද්‍යවරුන්ට නැත්තම් ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස්ලට තිබෙන ඉල්ලුම කොයි ආකාරයක් ගන්නවද?
ඔව් අචිනි, වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුළ ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස්ලගේ එහෙම නැත්තම් පවුලේ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතිනවා. දැනට තියෙන දත්තවලට අනුව ඔස්ට්‍රේලියාව තුළ ඉදිරි වසර 10 ඇතුළත මේ ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස්ලගේ ඉල්ලුම 40%කින් වැඩි වෙනවා. ඒ වගේම විශේෂම කාරණය තමයි නගර අසන්න ප්‍රදේශවල මේ ඉල්ලුම 50%කින් වැඩි වෙනවා කියලා මේ දත්තවලට අනුව මේ අපිට දැනගන්නට ලැබෙනවා.
ඔව් යසමාන මහත්මිය, අපි මේ ළඟට කතා බහ කරමු. මේ පවුලේ වෛද්‍යවරයෙකුට එහෙම නැත්නම් විවාහරයකින ජීපී කෙනෙක්ට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම් මොනවාද?
අදිනම හිමයි මූලික සුදුසුකම් ගැන කතා කළොත් වෛද්‍යවරයෙක්ට, කියන්නේ ජෙනරල් ප්‍රැක්ටිෂනර් කෙනෙක්ට මුලින්ම දැන් තීරණය කරනවා නම් ඔස්ට්‍රේලියානු වීසා එකකට අයදුම් කරනවා කියලා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම AMC කියන විභාගයේ පාර්ට් 1 කර යුතු වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි කම්පිටෙන්සි එක, කියන්නේ ඉංග්‍රීසි නිපුණතාවය සනාථ කරන්න කලින් සඳහන් කරපු IELTS හරි occupational English test එක හරි එකට ඒගොල්ලෝ ඒ වගේම වෙන පිළිගන්න වෙනත් ඉංග්‍රීසි ටෙස්ට් එකක් කරලා මේ අවශ්‍ය ලකුණු ටික ලකුණු ලබා ගත යුතු වෙනවා. ඒ වගේම අර මං කිව්ව විදිහට අනුග්‍රහයකෙක්ව ලෑස්ති කරගන්න කරගන්නකත් මේ හරිම මේ විශේෂ කාරණයක් වෙනවා. ඒ වගේම ස්පෙෂලිස්ට් එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් කියලා මේ ටෙස්ට් එකක් තියෙනවා. එක මූලික ද බේසික් ක්ලිනිකල් ටෙස්ට් එක. ඒකනුත් සමත් වෙලා තියෙන්න ඕන. එතකොට මේ කාරණා ටික මූලිකව කරගත්තට පස්සේ ස්කිල් ඇසෙස්මෙන්ට් එකක් කියලා තියෙනවා. ඒකට මේ 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 මං කලින් කියපු AMC පාර්ට් 1 එක, ඉංග්ලිෂ් කම්පටන්සි එක, ඊට පස්සේ ස්පෙෂලිස්ට් එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් ටෙස්ට් එක සහ ස්පොන්සර් කෙනෙක් සූදානම් කරගෙන ඔස්ට්‍රේලියන් මෙඩිකල් බෝඩ් ඔෆ් ඔස්ට්‍රේලියා කියන ඇසෙසින් බොඩි එකෙන් ස්කිල් ඇසෙස්මෙන්ට් එකක් කරගන්න ඕන වෙනවා. ඉතින් ඒක තමයි මූලිකවම කරගන්න ඕන. ඊට පස්සේ මෙඩිකල් බෝඩ් ඔෆ් ඔස්ට්‍රේලියා වලින් ස්කිල් ඇසෙස්මෙන්ට් එක කරලා ඒක පොසිටිව් අවුට්කම් එකක් ආවහම ඊට පස්සේ මේ අයදුම් කරවන්න කරන්න තියෙන්නේ අර ප්‍රී එම්ප්ලොයිමන්ට් ස්ට්‍රක්චරල් ක්ලිනිකල් ඉන්ටර්විව් කියලා එක්සෑම් එකක් තියෙනවා. ඒකත් සමත් වෙන්න ඕන. ඊට පස්සේ මේ මේ ක්‍රියාදාමය තමයි යන්නේ. ප්‍රී එම්ප්ලොයිමන්ට් ස්ට්‍රක්චරල් ක්ලිනිකල් ඉන්ටර්විව් එක සමත් වුණාට පස්සේ ඔස්ට්‍රේලියන් හෙල්ත් ප්‍රැක්ටිෂනර් රෙගුලේෂන් ඔතොරිටි කියන يعني ඇෆ්රා කියලා තමයි මේ එක හඳුන්වන්නේ. ඒකේ ලියාපදිංචි වෙන්න ඕන. මේ 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 ප්‍රොසෙස් එක කම්ප්ලීට් වෙනකොට ඇෆ්රා කිය මේ අයදුම් කරුවන් ලියාපදිංචි කරගන්නවා. ඊට පස්සේ තමයි වීසා තමන් තෝරාගත්ත වීසා කැටගරි එකක් යටතේ වීසා එකකට ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔස්ට්‍රේලියාව ඇතුලේ. එකක් තමයි Royal Australian College of General Practice කියන ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක. එකට කියනවා RACGP කියලා. මේක කරන්නේ ඇත්තටම මේ ඔය ඔස්ට්‍රේලියාව තුළ පවත්වාගෙන යන සායනයක සේවය කරනවා නම් අනිවාර්යෙන්ම මේ RACGP කියන ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක තමයි ඉස්සෙල්ලාම මේ ට්‍රේන් වෙන්න ඕන. ඒ වගේම යම් කිසි රෝහලකින් මේ අනුග්‍රහකත්වයක් දක්වලා තියෙනවා නම් ජෙනරල් ප්‍රැක්ටිෂනර්ට එයාට එතකොට තියෙනවා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් ඇක්‍රම් කියලා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියන් කොලේජ් ඔෆ් රූරල් ඇන්ඩ් රිමෝට් මෙඩිසින් කියලා. යම්කිසි රෝහලකට සම්බන්ධව මේ සේවය කරනවා නම් එතකොට ඒ ජෙනරල් ප්‍රැක්ටිෂනර් ඇක්‍රම් කියන ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ මූලිකවම මේ පුහුණු වෙන්න ඕන ඔස්ට්‍රේලියාවේ සේවය කරන්න පටන් ගන්නකොට. මීට අමතරින් තවර තියෙනවා මේ පිටරටින් අර ෆෙලෝෂිප් ප්‍රෝග්‍රෑම් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන මේ කන්සල්ටන්ට්ස්ලාට ඒගොල්ලොන්ට මේ පුළුවන්. ඒගොල්ලෝ කොහොමත් ඉන්නේ කෙලින්ම ඔස්ට්‍රේලියාවේ රෝහලක් තුල සේවය කරන්න. එතකොට එහෙම එන කන්සල්ටන්ට්ස්ලාට ජූනියර් ඩොක්ටර් කෙනෙක් විදිහට හරි ස්පෙෂලිස්ට් ට්‍රේනි කෙනෙක් විදිහට මේ ඔස්ට්‍රේලියාව තුළ ඔස්ට්‍රේලියාවේ රෝහලක් තුළ කටයුතු කරන්න පුළුවන්. හැබැයි මෙහෙම මේ විදිහට වැඩ කරන කන්සල්ටන්ට්ස්ලට අර AMC කියන විභාගයේ පාර්ට් 2 එක අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතුව තිබෙනවා.
ඔමං අවසාන වශයෙන් ඔබතුමින්ගෙන් දැනගන්න කැමති වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස පවුලේ වෛද්‍යවරයෙකු ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන කෙනෙක්ට සිල් පදිංචිය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් මොනවාද?
මම යතිනි ඇත්තටම දැන් ස්ටීල පදිංචිය සඳහා අයදුම් කළ හැකි පාත්වීස් කීපයක් තියෙනවා. ගොඩක් වෙලාවට ස්වාධීනව අයදුම් කරලා يعني visa subclass 189 skilled independent එම නැත්නම් visa subclass 190 skilled nominated එවගේ visa categories වල يعني එක කෙලින්ම මේ ස්ථිර පදිංචිය කෙලින්ම ලබාගත හැකි visa subclasses ඒවා. ඒ හැබැයි ගොඩක් කලාවට දකින්න හම්බ වෙන්නේ කවුරු හරි අනුග්‍රහකෙක් මාර්ගයෙන් ඉස්සෙල්ලාම work visa එකක්. ඒ කියන්නේ 482 නැත්තං 494 එහෙම නැත්තං 186 කියන වීසා කැටගරිස් වලින් ඉස්සලම ඇවිල්ලා අවුරුදු 3ක් එක දිගට ඔස්ට්‍රේලියාව තුල රැකියාවේ යෙදිලා ඊට පස්සේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරන ක්‍රියාවලිය තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේම තව හොඳ පණිවිඩයකුත් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් වීසා කැටගරි එකක් ඕපන් වෙනවා මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ 16 වෙනිදා ඉඳලා වීසා සබ් ක්ලාස් 191. මේකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ මේ වෙනකොටත් වීසා සබ් ක්ලාස් 482 එහෙම නැත්නම් 494 කියන වීසා සබ් ක්ලාසස් වල ඉන්න කට්ටියට කිලින්ම අවුරුදු 3ක් එක දිගට ඔස්ට්‍රේලියාව තුල වෛද්‍ය සේවයේ නිරත වෙලා ඉන්නවා නම් එහෙම ඒ වගේ ඒ අයදුම් එහෙම අයදුම් කරුවන්ට අවුරුදු 3 සම්පූර්ණ කරාට පස්සේ මේ වීසා සබ් ක්ලාස් 191 යටතේ අයදුම් කරලා මේ ස්ථීර පදිංචිය ලබා ගන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණාට පස්සේ කියන්නේ වර්ක් වීසා එකකින් ඇවිල්ලා පසුව ස්ථීර පදිංචිය සඳහා අයදුම් කර හැකි වෙන්නේ මේ විදිහට.
ඔබ පියද දවසේ කතා බහ කරමින් සිටියේ වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ කොයි ආකාරයේද කියන කාලීන වැදගත් කරනව සම්බන්ධයෙන් අප සමග අද මෙතරතුරු බෙදා හදා ගැනීමට සම්බන්ධ වුණේ මෙල්බන් නුවර බැරිස්ටවරියක් සහ සොලිසිටවරියක් ලෙස කටයුතු කරන සංක්‍රමණ නීතිඥ ඩිෂ්නි ගල්කටෝ අසමාන මහත්මිය. ඔබතුමීට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල ගුවන්විදුලිය සමඟ සම්බන්ධ වූවාට.
මාව සම්බන්ධ කරගත්තට බොහොම ස්තුතියි අචිනේ.